ගරෝ සිද්නි ජයරත්ත මන්ත්‍රතුමා ඔබතුමාට විනාඩි 5යි.
මුලසන රුඩ මන්ත්‍රතුමනි, අද උසස් අධ්‍යාපන මහාමාර්ග හා වෘත්ති උපුහුණු අමාත්‍යාංශ වැසීකාරක සභා අවස්ථාව විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන මේ අමාත්‍යාංශ දෙක භාරව ඉන්න ගරු ඇමැත්තුමන්ලා මේ වෙනකොට විශේෂයෙන්ම අපි කතා කරනවා නම් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැසීසිය ගැන. මේ අවුරුද්දේ අපි දැක්කා මේ අයවැය ලේඛනය තුළින් උසස් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් අලුත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීම, ඒ වගේම නව විශ්වවිද්‍යාල ගණනාවක් ආරම්භ කිරීම, සබරගමුව, වයඹ වගේ නව විශ්වවිද්‍යාල ගණනාවක් ආරම්භ කිරීම, එවැනි සාධනීය කටයුතු සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මට පහුගිය කාලේ අපි දැකපු දෙයක් තමයි මේ විශ්වවිද්‍යාල තුන මේ අධ්‍යාපන අධ්‍යයන කටයුතු වලදී මගේ පොඩි යෝජනාවක් තියෙනවා ගරු ඇමැත්තුමනි. අපි පහුගිය කාලේ දැක්ක මේ සයිටම් වගේ ප්‍රශ්නවලදී මේ විශ්වවිද්‍යාල තුළ යම් යම් අවස්ථාවාදී දේශපාලන පක්ෂවල කණ්ඩායම් මේ විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ක්‍රියාත්මක වීමට ලොකු බාධාවක්, මේවට ලොකු රුකුලක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් මේ අධ්‍යයනය වර්ෂයන් මගහරිමින් විශ්වවිද්‍යාල තුළ රැඳෙමින්, ඒ වගේ මේ විශ්වවිද්‍යාලවල හදාරණ ශිෂ්‍යයෝ නොමග යවමින් අවස්ථාවාදී විදිහට කටයුතු කරන පිරිසක් ඉන්නවා. මෙන්න මේ අයට මේ විශ්වවිද්‍යාල තුළ රැඳෙමින් අධ්‍යයන වර්ෂයන් මගහරිමින් කටයුතු කරනවා මේ අය. අපි දැක්ක පහුගිය කාලවලදී මේ මෑතක් වෙනකම් මේ දේ තිබුණා. ඉතින් මෙන්න මේ අයට මේ වගේ මේ ඒගොල්ලොන්ගේ දේශපාලන අවශ්‍යතා ඉෂ්ට කරගන්න තැන් හැටියට මේවා ඇති නොවන විදිහට කටයුතු කරනවා නම් මේක මගේ යෝජනාවක් හැටියට මම ඉදිරිපත් කරනවා ගරු ඇමැත්තුමනි. මේ වගේ නේවාසිකාගාර පාවිච්චි කරමින්, රාජ්‍ය සම්පත් යොදා ගනිමින් මේ අය තනිකරම කැරලි ගහන කණ්ඩායම් හැටියට තමයි ඉන්නේ. අධ්‍යයන කටයුතු කරන්න ඉන්න දරුවෝ පවා නොමග යවමින් මේ අය කටයුතු කරනවා. මේ අය අපි දැක්ක මේකට සීමාවන් පනවන්න ඕන. මේගොල්ලන් මේවට ඇතුල් වෙන්න බැරි වෙන්න, මේ නේවාසිකාගාර පාවිච්චි කරන්න බැරි වෙන්න, එහෙම නැත්නම් මේ බලලා දැන් අපි දැක්ක ඔබතුමා මෙතෙන්දී ඔබතුමාගේ කතාව කරනකොට ඔබතුමාගේ කතාවේදී ඔබතුමා කිව්වා මේ යෝජනාවලට පාර්ලිමේන්තුව ඇතුළේදී සාධනීය විදිහට යෝජනා ඉදිරිපත් කරලා පිටතදී මේක අවුල් කරනවා කියලා. හැබැයි එකපාරට අපේ නිහල් ගලප්පති ගරු මන්ත්‍රීතුමා නිකන් එකපාරට මේකට ඇවිස්සීලා කතා කරා. එතකොට මම විශ්වාස කරනවා තනිකරම මේ කාරණේ එතුමන්ලා බාරගත්තා වුණා. නැත්තම් එතුමාට මේ ගැන කලබල වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මුලසන අරුඩ ගරු මන්ත්‍රීතුමනි අපේ ඇමැතිතුමාගේ කතාවට. මොකද එතුමන්ලා ඒ කාරණේ නැත්තම් තව දේශපාලන පක්ෂ ගණනාවක් තියෙනවා. එතුමා එක පාට මේ ගැන ඇස්සුණා. ඒක නිසා ඇත්තටම මෙවැනි දේවල් කරන්න මේ විශ්වවිද්‍යාල ඇතුලේ සහය ලැබෙනවා. ඒ නිසා මෙන්න මේක නැවැත්වීමට කටයුතු කරන්න ඕන. ඒ වගේම මම අද කතා කරනවා නම් ඔබතුමා අපි ස්තුතිවන්ත වෙනවා. අපේ ප්‍රදේශයේ මේ වෙනකොට මාර්ග සංවර්ධනය ගත්තොත් අයිරෝඩ් ව්‍යාපෘතිය සාර්ථක විදිහට කරන්න කටයුතු කරගෙන යනවා. ඒ අයිරෝඩ් ව්‍යාපෘතිය සාර්ථක විදිහට නිම කරනවා. හැබැයි ගරු ඇමැත්තුමනි මම මතක් කරන්න ඕනේ මේ අයිරෝඩ් ව්‍යාපෘතිය බාර අරන් ඉන්න ඒ කොන්ත්‍රාත්කරුවන්ට ලොකු අපහසුතාවයක් ඇති වෙලා තියෙනවා මේ ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී. මම හිතන්නේ ඒක නිහල් ගලප්පති මන්ත්‍රීතුමා කතා කරා, මම ඒකට එකඟ වෙනවා. ඔබතුමා මේකට උදව් කරන්න. මොකද අද ග්‍රෙවෙල් වගේ දේවල් ලබා ගැනීමේදී භූවිද්‍යා පතල් කාර්යංශයට ගියාම ගෙවෙල් පර්මිට් එකක් දාගන්න මාස 3ක් විතර කාලෙ ගන්නවා. ඒක නිසා මෙන්න මේකට ඔබතුමා බොහොම සාධනීය විදිහට මැදිහත් වෙන්න. මොකද දැන් අයිරෝඩ් ව්‍යාපෘතිය 2017 සහ 18 යන වර්ෂයන් වලදී අවසන් කරන්න කටයුතු කරගෙන යනවා. මේ වගේදී ව්‍යාපෘති භාරගත්ත අය සමහර සමාගම් තියෙනවා, විශාල සමාගම්. මේ ව්‍යාපෘති භාර අරන් මේ අවුරුද්ද මේ වර්ෂය ඉවරනකම් නඩත්තු කටයුතු භාරගත්ත අය මේ නඩත්තු කටයුතු මගහරිමින් යන අය ඉන්නවා සමාගම් වල. ඒකන ඔබතුමා කටයුතු කරන්න කියලා මං ඉල්ලීමක් කරනවා. හුඟක් කලාවට ඔබතුමාගේ අමාත්‍යාංශයේ නිලධාරි මහත්තුරුමේ මට මැදිහත් වෙනවා. අපි අමාත්‍යාංශයේ ලේකම්තුමාට, අධ්‍යක්ෂ ඩීජි මහත්තයාට, ඒ වගේම සභාපතිතුමාට අපි කතා කරමු. එතුමන්ලා මැදිහත් වෙනවා. නමුත් මේ ගැන පසු විපරමක් කරනවා නම් හොඳයි කියලා මං කියනවා. ඒ වගේම ගරු ඇමැතිතුමනි, ඊළඟ කාරණයක් තියෙනවා. අපි නිතරම, මොකද මම පහුගිය සතියේ දැන් මා හිටපු ගමන් අපි යනවා පොළොන්නරුවේ, අපේ දිස්ත්‍රික්කේ පොළොන්නරුවේ. මේ අයවැය කාලේ මෙහි ඉන්නකොට මොන හරි මරණ කටයුත්තක් හරි අපේ කාගේ හරි වුණාම අපි යනකොට අපිට ලොකු තදබදයක් මේ මාර්ගයේ ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් මේ යක්කල අන්න ඒ වගේ ප්‍රදේශේ යක්කල හදනවා මේ මාර්ගයේ. ඒ කර්මාන්තේ එහෙම නැත්නම් ඉදිකිරීම කරන සමාගම, ඉතා ප්‍රසිද්ධ සමාගමක්. ඒ අය මට හිතනවා මේගොල්ලෝ මේ වැඩේ අත ගන්නවා වගේ. ඇත්තටම හරි අමාරුයි. මේ අද කොළඹ ඉස්සර දෙමට කොට මේ බේස් ලයින් මේ පාරේ නැති තරම් තදබදයක් අද යක්කල ප්‍රදේශයේ කිලෝමීටර 2-3ක් දිගට ඇති වෙනවා. මේවා ගැන සාමාන්‍යයෙන් නිලධාරි මහතුරු සොයලා බලලා ඒ වගේ තැන්වලට පිළියම් එදුනා නම් හොඳයි කියලා මම යෝජනා කරනවා.
ඔබතුමාගේ කාලය අවසන් කරගන්න.
ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අපේ ගරු සභාපතිතුමා මා විනාඩියක් ඉල්ලනවා. අධිවේගී මාර්ගයට විවිධ විවේචන එල්ල වෙනවා. මේ අධිවේගී මාර්ගයේ ඔබතුමාට අපි ශක්තිය දෙනවා, ධෛර්යය දෙනවා මේක සාර්ථක විදිහට නිම කරන්න. මොකද ඔබතුමා මහනුවරට මේක ගෙනියනව නෙවෙයි. අපි කොළඹට එනකොට, අපි හුඟක් අය කොළඹට එනකොට මේ අපිට මේ අධිවේගී මාර්ගයේ අඩු වශයෙන් කුරුණෑගල ඉඳලා හරි අපිට එන්න තිබුණොත් අපිට බොහොම ඉක්මනට මේ පාර්ලිමේන්තුවේ නෙන්න පුළුවන්. හුඟක් අයට කොළඹට ඇවිල්ලා තමුගේ කාර්යාල කටයුතු කරගන්න පුළුවන්. ඒක නිසා මේ අධිවේගී මාර්ගයේ මොන තර්ජන ගර්ජන මොන බාධකාවත් නොනවති කරන්න කියලා අපි ඔබතුමාට ධෛර්යයක් ශක්තියක් වෙනවා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැටියට ස්තුති මට අවස්ථාව ලබා දීම ගැන.
බොහොම ස්තුති. ගරු හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10යි.
ඔබත් ස්තුතිවන්තී මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද වැදගත් අමාත්‍යංශ කීපයකම සාකච්ඡා වෙන අවස්ථාවේදී විශේෂයෙන්ම අපේ ලක්ෂමත් කිරියල්ල අමාත්‍යතුමාගේ අමාත්‍යංශය ගැන කතා කරනකොට මුලින්ම අපි කියන්න ඕනේ, මෙම රජයට කොතරම් චෝදනා එල්ල කරන්න උත්සාහ කරත් අපි නිදහස් අධ්‍යාපනයට ඒ සුදුසුතැන ලබා දෙන්නේ නැහැ කියන එක මම හිතන්නේ. ඒක නිදහස් අධ්‍යාපනය සඳහා ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණයක් ලබා දීලා, විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය සඳහා අතිවිශිෂ්ට කර්තව්‍යයක් මේ යහපාලන රජය විසින් සිදු කරන බව අපි කාටත් හැඟෙන කාරණා. මේ වර්ෂයේත් ඒ වගේම ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන ආකාරය. අපි කවුරුත් දන්නවා මේ වෛද්‍ය පීඨ පිළිබඳව තියෙන මේ ගැටලුවේදී ඒ සඳහා විසඳුමක් හැටියට ඉතා වැදගත් තීන්දුවක් අරගෙන වෛද්‍ය පීඨ 3ක් ආරම්භ කරන්නත්, ඒ වගේම තාක්ෂණික පීඨ 7ක් ආරම්භ කරන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා ඉතා සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා අපේ දූ දරුවන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රක්ෂණ ක්‍රමයක්. එම රක්ෂණ ක්‍රමය අපිට විශ්වවිද්‍යාල සිසුන්ටත් ලබා දෙන්න අපි ලබන වසරේදී අමාත්‍යතුමා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් කටයුත්තක්, අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දැවැන්ත ශක්තියක් වන බව නොඅනුමානයි. ඒ වගේම තමයි අපි රජයෙන් දැවැන්ත මුදල් ප්‍රමාණයක් අධ්‍යාපනයට, උසස් අධ්‍යාපනයට ලබා දෙනකොට අපි පෞද්ගලික අංශයත් මේකට එකතු කරගත යුතුයි කියන මතය මමත් විශ්වාස කරනවා. කිසිසේත්ම රජයට 100%ක් අපි කවුරුත් දන්නවා උසස් අධ්‍යාපනයේ සමත්, ඒ වගේම සමහරක් විට කොළඹ දිස්ත්‍රික්කයේ ඒ 3ක් ලබා ගත්තත් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න නොහැකි පිරිසක් ඉන්නවා. අන්න ඒ පිරිසට අපිට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන බිහි කරන්න ඕන. නැත්නම් බොහෝ මුදල් තියෙන, හැකියාවක් තියෙන අය පිටරටවලට ඒ දූ දරුවන් වෛශිෂ්‍ය ශිෂ්‍යයන් යවන. එතකොට අපිට පුළුවන් නම් ඒ අයට ලංකාව තුළ උසස් අධ්‍යාපන ආයතන බිහි කරලා ඒ ඒ ළමයි ඒ විදේශ විනිමය ඉතුරු කරගන්න මේ රටට තියාගන්න මඟතන් ඒක ඥානවන්ත ක්‍රියාවක් ඒක ධෛර්යමත් කිරීම ඒ පිළිබඳව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම වැදගත් හැබැයි මේ උසස් අධ්‍යාපන පෞද්ගලික ආයතන පිහිට ඕනකොට ඒ පිහිට ඕනවන ක්‍රමවේදය ඒ වගේම එහි ගුණාත්මකතාවය බලාගන්න ආයතන අමාත්‍යංශයට වගකීමක් තියෙනවා ඒ සඳහා වැඩපිළිවෙල මීටත් වඩා හොඳින් ක්‍රියාත්මක කර යුතුයි කියන එක මං ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ මොකද උසස් අධ්‍යාපන ආයතන සමහරක් වෙලාවට පටන් ගන්නවා අර එක එක හතු පිපිනවා වගේ ඒ ආයතන අවුරුද්දක් ගියාම දෙකක් ගියාම සමහරක් වෙලාවට ඒ ආයතන වැහිගෙන යනවා එතකොට ඒ දූදරුවන්ට ඒ අවස්ථාව ඒ ශිෂ්‍යාවන්ට ඒ අවස්ථාවක් නොලැබෙනවා ඒ නිසා යම් ආකාරයකින් ඒ ආයතන නියාමනය කරන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ පෞද්ගලික අධ්‍යාපනයත් පෞද්ගලික ආයතන සඳහා දිරිමත් කිරීමත් ඒ වගේම ඒවා නියාමනය කිරීමත් ඒවා ආරක්ෂා කිරීමත් අපේ රජයේ වගකීමක්. ඒකින්ද ඒ කටයුත්ත සඳහා මූලික අවධානයත් අපි යොමු කළ යුතුයි. උසස් අධ්‍යාපනය වගේම අපේ අමාත්‍යතුමා ලක්ෂ්මන් කිරියල් අමාත්‍යතුමා මහා මාර්ග විෂය පිළිබඳවත් අති දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. මා නියෝජනය කරන දොම්පේ ආසනේ නවක මන්ත්‍රීවරයෙක් හැටියට පසුබෙල මන්ත්‍රීවරයෙක් හැටියට දැවැන්තම මුදල් ප්‍රමාණය ඒ මාගේ දොම්පේ ආසනේ සංවර්ධන කටයුතු සඳහා අති දැවැන්තම මුදල් ප්‍රමාණය ලබා ගන්න එතුමා අපිට කාරුණික වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා අනිත් සියලුම නවක මන්ත්‍රීවරුන්ට අති දැවැන්ත මුදල් ප්‍රමාණයක් ලබා දීලා ඒ තමන්ගේ මැතිවරණ කොට්ටාස නගා සිටුවන්න එතුමා සහයෝගය අපිට ලබා දීලා තියෙනවා. ඉතින් මම විශේෂයෙන් මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා ලක්ෂ්මන් කිරියල් අමාත්‍යතුමාටත් ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු ඒ සියලුම දෙනාට මේ මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳව දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත් කිරීම ලබන වසරේ සිට මම හිතන්නේ බස්නාහිර පළාත ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතුළු බස්නාහිර පළාතටත් අයි ප්‍රොජෙක්ට් වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ අයි ප්‍රොජෙක්ට් වැඩසටහන ක්‍රියාත්මක වෙනකොට අපිට පුළුවන් වෙනවා දැවැන්ත මාර්ග පද්ධතියක් අලුතෙන් උත් කාපට් කිරීමේ වැඩ කටයුතු සඳහා මේ වෙනකොටත් ඒවන් නම් කරලා ඇස්තමේන්තු කරලා මේ වෙනකොටත් අවශ්‍ය පීවරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතා ඉක්මනින් අපි බලාපොරොත්තු වෙනා ලබන අවුරුද්දේ මේ සඳහා අවධානය යොමු කරලා මේ කටයුත්ත ඉටු කරන්න පුළුවන් වෙයි කියන එක. ඒ වගේම මේ අවස්ථාවේදී විශේෂයෙන් කියන්න ඕනේ අපේ මාර්ග සංවර්ධන අධිකාරියේ අමාත්‍යංශයට අනුයුක්ත නිලධාරීන් දැවැන්ත වශයෙන් මේ කටයුතු සාර්ථක කරගන්න විශාල මහන්සියක් දරනවා. නමුත් මට පේනවා අපේ තාක්ෂණ නිලධාරීන්ගේ අඩුපාඩුවක් තියෙනවා මධිකමක් තියෙනවා. ඒ තාක්ෂණ නිලධාරීන් ප්‍රමාණයක් අපි වැඩි කරලා මේ කටයුත්ත වේගවත් කරන්න වේගවත් කළ යුතුයි කියන එකත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි කවුරුත් බලාපොරොත්තු වෙන කාර්යයක් තමයි මේ නුවර අධිවේගී මාර්ගය. මම හිතන්නේ නුවර දිස්ත්‍රික්කයේ බිහි වෙච්ච අමාත්‍යවරයෙක් හැටියට එතුමාගේ සිහිනයක් වෙන්න ඕනේ මේ නුවර අධිවේගී මාර්ගය ඇති වෙයි කියලා. ඒ තුලින් ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අපිටත් අති දැවැන්ත ශක්තියක් වෙනවා. විශේෂයෙන්ම කඩවත ගම්පහ වේයන්ගොඩ මීරිගම කියන මේ ප්‍රදේශවලත් එක්සිට්ස් ඒ මාර්ග පද්ධතියට එකතු වෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ තුලින් අපේ ගම්පහ දිස්ත්‍රික්කයේත් විශාල දියුණුවක් ඇති වේවි කියලා ඒ බලාපොරොත්තුව අපිට තියෙනවා. ඉතින් ඉතා ඉක්මනින්ම මාර්ග සංවර්ධන අමාත්‍යතුමාට විශේෂයෙන් මේ ආරම්භ කරලා තියෙන මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න එතුමාට හැකි වේවි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ ඒ වගේම තමයි මේ අවස්ථාවේදී අපේ වෘත්තීය පුහුණු අමාත්‍යතුමා අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳවත් කතා කරන්න ඕනේ.
තව විනාඩියක් ඔබට තියෙනවා.
දොම්පේ ආසනේ වෘත්තිපූර්ණ මධ්‍යස්ථානයක් තිබ්බේ නැහැ අමාත්‍යතුමනි. වසර 10කට වෘත්තිපූර්ණ ආයතනයක් තිබ්බේ නැහැ. නමුත් ඉතා සතුටු වෙනවා මේ වසර දෙක ඇතුළත අපිට පුළුවන් වුණා වෘත්තිපූර්ණ මධ්‍යස්ථාන දෙකක් ආරම්භ කරන්න. අපේ දොම්පේ ආසනේ අපේ නියෝජ අමාත්‍ය කරුණාරත්න පරණවිතාන අමාත්‍යතුමා එක වෘත්තිපූර්ණ මධ්‍යස්ථානයක් අපි අලුත් වැඩියා කරලා ඒ ආරම්භ කරන අවස්ථාවට අපේ ආරාධනාව පිළිගෙන එතුමා පැමිණියා. මම ආරාධනා කරනවා ඉදිරියේදී අපේ චන්දිම වීරක්කොඩි අමාත්‍යතුමාටත් මේ වැනි කටයුත්තට අපිට අතහිත දෙන්න එතුමාටත් පැමිණෙන්න කියලා මේ වෘත්තිපූර්ණ මධ්‍යස්ථානය දියුණු කරන්න අත්‍යවශ්‍ය. මට මතකයි ඒක වෙන සෙකියුරිටි කොම්පැනියකට ලබා දීලා තිබ්බේ එම භූමිය. දැන් ඒ එය වෘත්තිපූර්ණ මධ්‍යස්ථානයක් බවට පත් කරලා අපිට මේ වෙනකොට ළමයි 2300ක් ඒ පාඨමාලාවල් සඳහා ආදාරන්න ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වෘත්තිපූර්ණ මධ්‍යස්ථානය තවත් ඉදිරියට ගෙනියන්න. ඒ වගේම අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව අර ජාත්‍යන්තර මට්ටමේ වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ඉදිකරන්න මේ රටේ මේ අයවැයට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා මේ දොම්පේ ආසනයේ ඒ වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන නැදුම්ගොල්ල ප්‍රදේශයේ අති දැවැන්ත භූමි ප්‍රමාණයක් තියෙනවා. ඒ ජාත්‍යන්තර මට්ටමේ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් කරන්නත් හැකි වේවි කියලා
අවසාන ප්‍රකටනය වෙනවා.
ඉතින් මේ සඳහා විශේෂයෙන්ම සහයෝගය ලබා දෙන්න කියා ඉල්ලා සිටමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. ගරු ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 12යි.
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, අද දවසේ උසස් අධ්‍යාපනය හා මහා මාර්ග අමාත්‍යාංශය වගේම නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශ වැෑශීර්ෂය සාකච්ඡාවට භාජනය වෙන වෙලාවේ මම හිතන්නේ ඒකාබද්ධ විපක්ෂයක් විදිහට අපේ කතිකයින් ගණනාවකගේ වේලාව මට ලැබිය යුතුව තිබෙනවා. ඒ වේලාවන් වලින් උපරිමයක් ලබා ගන්නවා කියලා
අපි මාව දැනුවත් කරන එකට ඔබතුමා කතා කරන්න.
මම දැනුවත් කිරීමක් කළා. මම හිතන්නේ විනාඩි 60කට වැඩි වේලාවක් තිබෙනවා.
මාව දැනුවත් කළ නැහැ ඒ සම්බන්ධයෙන්.
මගෙන් පස්සේ කිසි මේ කතිකයෙක් ඒකාබද්ධ විපක්ෂයෙන් සම්බන්ධ වෙන්නේ නැහැ.
ඒක වෙන්න පුළුවන්. නමුත් ඔබතුමාලගේ ප්‍රධාන සංවේදකතුමා අපි දැනුවත් කරන්න ඕනේ මේ වෙලාව වෙන් කරනවා කියලා. ඒක දැනුවත් කළ නැහැ මම.
දැන් ඉතින් මට මේක නවත්තලා ගිහිල්ලා දැනුවත් කරන්න විදියක් නැහැ. නමුත් අපිට
ඔබතුමා කලින් එක ලෑස්ති කර ගන්න ඕනේ.
ඉතිරි
ඔව් එටාචි
මන්ත්‍රීතුමා 18 20 වෙනි දින දක්වා දින 3ක් තුල මෙතුමල්ල විනාඩි 293ක් කරන්නේ. මෙතුමන්ට වෙලා වෙන් කළා තියෙනවා 160ක්. අපිට 140යි. මේ 17 වෙනි දින
විනාඩි ඔබතුමා කතා කරන්න.
ගරු මන්ත්‍රීතුමා ඒ නිසා උපරිම වේලාවක්
යම් කාලයක් මම දෙන්නම්. යම් කාලයක් දෙන්නම්.
ඉල්ලා සිටිනවා. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න ඕනා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ගැන කතා කරද්දී මම හිතන්නේ ගරු ඇමතිතුමා මේ අමාත්‍යාංශ දෙකේ නොගැලපීම නිසාද යන මාර්ගය මහා මාර්ගයටම හැදිලා උසස් අධ්‍යාපනයේ පැත්තෙන් විශාල අසාධාරණකම් මේ වෙද්දී මේ අයවැය කතා 3-4 තුලම සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අදියරෙන් අදියර එකින් එක පෙන්වන්නම්. ඒ නිසා මේ නොගැලපීමේ හේතුවක් හින්දා වෙන්න ඇති මහා මාර්ග පැත්තේ වැඩ කටයුතු ගැන ඒ වැඩසටහන් ගැන කතා කරනවා මිසක් උසස් අධ්‍යාපනයේ පැත්තේ විශේෂයෙන් අපි ගත්තාම මේ දක්වා තිබෙන සයිටම් ගැටලුව දැන් විසඳුණයි කියලා කොටසක් යෝජනා කරනවා. ඒකට වෙනම අධිකාරියක් හදන බවට සාකච්ඡා වෙනවා. නමුත් අද වෙනකන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් වෛද්‍ය ශිෂ්‍යයින් අතර ගැටලුවක් තියෙනවා. දැන් මේ වෛද්‍ය ශිෂ්‍යයින් ප්‍රමාණය වැඩි කරන්න ඒ වගේම විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 26,000කට වඩා වැඩි කරන්න සියලුම ඒ උසස් අධ්‍යාපනය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල ප්‍රමාණයකින් වැඩි කරන්න රජය යම් යම් වැඩසටහන් වැඩපිළිවෙළවල් යෝජනා කරනවා. මේක 2015 අයවැයේදී යෝජනා කරා. 16 අයවැයේදී යෝජනා කරා. 17 දී යෝජනා කරා. මේ විදිහට අධිරෙන් අධිරට යෝජනා කරනවා. ඉතින් ඒ නිසා ඒ යෝජනා තුල කිසිම සත්‍යතාවයක් සහ කිසිම ගැළපීමක් නැති බවක් අපි දකිනවා. දැන් අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට යෝජනා කරද්දී 2016 අයවැයේ ඔබතුමාලා යෝජනා කරනවා අපි 2018 වෙද්දී සියලුම විශ්වවිද්‍යාල නේවාසික නේවාසිකාගාරවල ගැටලු නේවාසිකාගාරවල අවශ්‍යතාවයන් සියල්ල අවසන් කරනවා කියලා. නමුත් අපි දැක්කේ නැහැ ඒ විශ්වවිද්‍යාල තුල ඒ පහසුකම හැදෙනවා. අපි දැක්කේ හැමදාම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් මේ මහා මාර්ගයට ඇවිල්ලා මේ පාරවල් ගානේ මේ සයිටම් එක අහෝසි කරලා දෙන්න කියලා ඔළු පලා ගන්නවා, කඳුළු ගෑස් කනවා, ඈ ඒ වගේ විශාල විදිහට ඒ ඉල්ලීම් කරනවා. තමුන්ගේ ඉල්ලීම දිනා ගන්න මේ සයිටම් අහෝසි කරන්න කියලා. එතකොට අමාත්‍යවරයා කියනවා කිසිසේත් අහෝසි කරන්න විදියක් නැහැ. මේක කලමනාකාරීත්වයකට බාර දීලා අපි කරනවා මිසක් අපිට අහෝසි කරන්න විදියක් නැහැ කියලා. ඇමතිවරයා එහෙම කතා කරද්දී හිටපු ඇමතිවරයා කියනවා ඔළු පලන්න ඕනයි කියලා. ඒක තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට මතක් කරලා දෙන්න ඕන දේ කියනවා. අන්තිමට දෙමව්පියෝ ගිහිල්ලා නිරාහාරශීලීව තමුන් ඒ විරෝධතාවය දක්වද්දී ජනාධිපතිවරයා එහෙම නැත්නම් ඒ විෂයට පත් කරපු කමිටුව විසින් පොරොන්දුවක් දෙනවා දැන් නවත්. ඉතින් මේ වගේ මේ නාඩගම් මාලාවක් පහුගිය ටිකේ අපි දැක්කේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේන් ඉදිරියටවත් මේ අයවැයේදී යෝජනා කරන ක්‍රමවේදයන් ඔබ තමුන්නාන්සලා හරියාකාරව ගෙනේ කියලා. ඒ නිසා මම හිතන්නේ උසස් අධ්‍යාපනයේ විශේෂයෙන් ගත්තාම ඔයගොල්ලෝ ගිය වසරේ දුන්න පොරොන්දුවක් මොකක්ද ඒ පොරොන්දුව? ඔයගොල්ලෝ දුන්න සියලුම උසස් අධ්‍යාපනයේ ලබන උසස් පෙළ සිසුන් සඳහා ටැබ් එකක් දෙනවා කියලා. ටැබ් එකක් තියා තාම පෙබරවාරි දෙනවා කියලා අපේ විජේපාල මන්ත්‍රීතුමා කියනවා. ටැප් එකක්වත් දීලා නැහැ. ඒක තමයි කියන්න තියෙන්නේ. නේවාසිකාගාර හැදිලා නැහැ, ජල පහසුකම් හැදිලා නැහැ. ටැබ් එක දෙන්න කතා කරන්නේ. ඒ වගේම ඊ පුස්තකාල දෙන්න කතා කරන්නේ. ඒ වගේම ප්‍රී වයිෆයි දෙන්න කතා කරන්නේ. ඒ වගේම ස්මාර්ට් ක්ලාස් රූම් හදන්න කතා කරන්නේ. මේ මොනවා කතා කරත් ඒ උසස් පෙළ සිසුවට සහ උසස් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට ඒකේ ප්‍රතිලාභ ලැබිලා නැහැ. ප්‍රතිලාභ ලැබිලා නැහැ. ඒ නිසා මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා බලාපොරොත්තු වෙන දේ අද වෙද්දී උසස් පෙළ ශිෂ්‍යයා බලාපොරොත්තු වෙන දේ ආණ්ඩුව ලබා දීලා නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ දැන් පෙබරවාරි වෙද්දීවත් ඒක ලබා දෙයි කියලා මම හිතන්නේ අපි ඒ දරුව මම හිතන්නේ බලාගෙන නැති ඒ දේ සිද්ධ වෙයි කියලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ වගේම ඔබතුමාලාගේ වෘත්තීය පුහුණු අමාත්‍යාංශේ ගෙනාව යෝජනාවක් මම මේක පහුගිය දවසේ අයවැය අපිට નિયમિત වේලාවෙදිත් පෙන්වලා දුන්නා. මේ වෘත්තීය පුහුණු ආයතන මගින් පුහුණු කරන ශිෂ්‍යව මාස 6කට පස්සේ ඒ කාල සීමාවෙන් පස්සේ පෞද්ගලික ආයතන වලට යොමු කරනවා කියලා. හැබැයි මේ කිසිම තැනක කියලා නැහැ මොන පෞද්ගලික ආයතන වලටද යොමු කරන්න කියලා. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට කිව්වොත් කතා කරලා ගාමන්ට්ස් වලට යන්න, ඒවල වැඩ කරන්න, මාස 6කට මාසයකට රුපියල් 10000 ගානේ ඒ ආයතනින් ගෙවයි, 6000 ගානේ රජයෙන් ගෙවනවා කියලා යෝජනාවක් තියෙනවා. ඇයි මේක කියන්න බැරිද? හෝටල් ශේක්ෂේත්‍රයේ තියෙනවා. ඒ ශේක්ෂේත්‍රය තුල ඒ දරුවට ඒ අධ්‍යාපනය ලබාගෙන ඒ NVQ ඒ ලෙවල් වලට ගිහිල්ලා ඒ දරුවට පුළුවන් ඒ ශේක්ෂේත්‍රයන් තුල රැකියන් වලට යන්න. ඒ වගේම අපි දන්නවා සෞඛ්‍ය ශේක්ෂේත්‍රේ පෞද්ගලික රෝහල් තියෙනවා. ඒ රෝහල් වලට යොමු කරන්න පුළුවන් විශාල කාර්ය මණ්ඩලයක් හදන්න පුළුවන්කම මේ රට තුල තියෙනවා. මොකද අපි දන්නවා ඇඟලුම් ශේස්ත්‍රයේ මේ රටට එද්දී ඇඟලුම් ශේස්ත්‍රයේ කඩිනමින් ඇවිල්ලා JR ජයවර්ධන මැතිතුමාගේ කාලේ රට දියුණුවුනේ යම්කිසි වැඩපිළිවෙලක් තිබුණේ අපි නැහැ කියන්නේ. ඒකට තිබුණ අපේ සාක්ෂරතාවයේ ඉහළ අගය. සාක්ෂරතාවයේ ඉහළ අගය නිසා තමයි අපේ රට ඒ විදේශිකයෝ තෝරාගත්තේ ආයෝජනය කරලා ඒ ශ්‍රමය ඒ දැනීම තියෙන පිරිසක් ඉන්නවා කියලා. අද මොකද්ද මේ කරන්නේ? සිමෙන්ති කර්මාන්තශාලා එයි, යකඩ කර්මාන්තශාලා එයි, ඇඟලුම් කර්මාන්තශාලා එයි, වෘත්තීය පුහුණු අමාත්‍යාංශයෙන් මේ ශ්‍රමිකයන් පුහුණු කරයි. මාස 6යි 7යි මෙන්න යන්න ඕන ඒගොල්ලෝ රුපියල් 16 10 15 10 වැටුපට වහල් සේවයක් රට තුල ඇති වෙනවා ගරු ඇමතිතුමනි. වහල් සේවයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ වහල් සේවය නැති කරගන්න මංහිතන්නේ මේ වෘතිය පුහුණු අමාත්‍යංශය මේක තුළට මේ අවසන් අයවැය කතා කරන වෙලා වෙදීවත් යොදා ගන්නව නම් මංහිතන්නේ මේකට නියම නිර්ණායකයක් මංහිතන්නේ ඒක වැදගත් වෙයි කියලා කියනවා. ඊළඟට මහාමාර්ග අමාත්‍යංශය. මේ මහාමාර්ග අමාත්‍යංශය ගැන මම පාර්ලිමේන්තුවේ කතා කරපු අමාත්‍යංශ වලින් ගත්තම වැඩියෙන්ම කතා කරලා තියෙනවා. කිරියල් ඇමතුමාට පෞද්ගලිකවත් කතා කරලා තියෙනවා. මම එහෙම කතා කරන්න හේතුවක් තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 6කට වැඩි ප්‍රමාණයක් අද ලොකු පීඩාවක ඉන්නවා. අද ලොකු අකරතැබ්බකට පත් වෙලා ඉන්නවා. ඉඩම් කට්ටි වලින් ගත්තාම ජනතාව අතින් ගත්තාම 5000කට වැඩි පිරිසක් මේ නිසා අද ලොකු අර්බුදයක ඉන්නවා. කෙරවල පිටියේ පිටත වටරවුම් පාර තාම නිර්මාණය වෙලා නැහැ. ඒ වගේම අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයිතියේ ජනතාවට වන්දි වලින් හම්බෙලා තියෙන 50%යි. මිහිරිගම ජනතාවට වන්දි වලින් හම්බෙලා තියෙන 25%යි 30%යි. ඒ වගේම දිවුල පිටියේ ජනතාවට වන්දි වලින් හම්බෙලා තියෙන 10%යි 15%යි. ඇයි මෙහෙම සිද්ධ වෙන්නේ? ලාක් කමිටුව දානවා කියලා කියනෝ. ඒ කමිටුවට ගෙන්න ගන්නවා. කාලේ යවනවා. ඒ කාලේ යනු අද වෙද්දි ජන ජීවිතේ අරාජික වෙලා තියෙන්නේ. අද දරු ඇමතිතුමනි දරුවෙක්ව පාසලකට දාගන්න බෑ. ඇයි හේතුව? ඒ පාසලට යන්න ඉන්න දරුවට අද තමුන්ගේ වාසභූමිය තියෙන ඒ නිජ භූමිය තියෙන තමුන්ගේ ගම තියෙන ප්‍රදේශයේ ඔප්පුව පෙන්න ගන්න විදියක් නැහැ. කෙම්ම ලකුණු 25ක් ඒ දරුවාට නැති වෙනවා. කසාදයක් කරගන්න, එහෙම නැත්නම් ගමේ තියෙන ගමේ අනිකුත් දේවල් වලට, පන්සලේ තියෙන දේවල් වලට ඒ සාමාන්‍ය ජන ජීවිතයේ අද ව්‍යාකූල වෙලා තියෙනවා. අද මිහිරිගම ජනතාව ලොකු අකරතැබ්බකට පත් වෙලා ඉන්නේ අත්තනගල්ලේ ජනතාව. ඉතින් අත්තනගල්ලේ නායිකාව හිටියට ඒගොල්ලෝ ඇවිල්ලා සම්බන්ධීකරණ කමිටුව වල කතා කරුවට මේවට සාධාරණයක් වෙලා නැහැ. ඉතින් ඒ නිසා මං හිතන්නේ මිහිරිගම ජනතාවට සහ මේ ගම්පහ දිස්ත්‍රික්කේ මේ පවුල් 5000 වෙනුවෙන් මේ ඉඩම් කට්ටි 5000 වෙනුවෙන් සාධාරණයක් ගරු ඇමතුමනි සිද්ධ විය යුතුයි. අනිවාර්යෙන්ම සිද්ධ විය යුතුයි. මං එහෙම කියන්නේ මේක ගැන අපි පෙළපාලි ආවේ නැ, උද්ඝෝෂණ කරේ නැ, අපි යෝජනා කරා මේගොල්ල වෙනුවෙන්. දැන් වර එක ජනාධිපතිතුමා සමග තිබිච්ච රැස්වීමකදී අපි බලාගෙන හිටිය ඔබතුමා කියනවා 4 ගුණයකින් අපි වැඩි කරලා අලාභ ගෙවනවා කියලා. 4 ගුණයකින් වැඩි කරලා අලාභ ගෙවනවා කියන ඔබතුමා කුඹුරු වෙනුවෙන් යම්කිසි සාධාරණයක් යම්කිසි වැඩපිළිවෙලක් කරා. මොකද මේ ගමන් මාර්ගයේ මේ ඉඩම් කට්ටි 5000ටම ගරු ඇමතුමනි 3500කට වැඩි දෙන කුඹුරු. එතකොට ඔබතුමාලට වැඩ කරන්න තියෙන 1500ක වගේ ඒ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ජන ජීවිතය ගත කරන ජනතාවගේ ප්‍රශ්න ටිකක් විතරයි. 3500ක් කුඹුරු වෙනුවෙන් අයින් වුණාම 1500ක වගේ ජනතාවට ඇයි සාධාරණේ කරලා දෙන්නේ නැත්තේ? මේක මොන අපරාධයක්ද? මේ ගම්පහ දිස්ත්‍රික්කේ කියන්නේ ඉඩම් වල වටිනාකම අතිශයින් වැඩි ප්‍රදේශයක්. එතකොට ඔබතුමාලා මේ ඉදිකිරීමක් වෙනුවෙන් අද සාමාන්‍යයෙන් ගත්තාම රුපියල් 5000ක් විතර යනවා සාමාන්‍යයෙන් වර්ග අඩියක් ඉදි කරන්න නිවසක. රුපියල් 5000ක් විතර වගේ යනවා. ඒක අපි අඩු කරගන්න ඔබතුමාලා අවුරුදු 5 අවුරුද්දකට එහා 5 ගුණයකින් දෙනවා කියෝනේ. අපි අඩු කරගන්න 3500 කරන්න. එතකොට 3500 කරපුවාම දල වශයෙන් ගත්තාම ගරු ඇමතිතුමනි රුපියල් 3500 ඔබතුමාලා කියන විදිහට 4 ගුණයක් නම් 14000ක් වෙන්න ඕනේ. කොහෙද 14000ක් තියා 10000ක් ගෙවලා තියෙන්නේ? මේ වන්දි වෙනුවෙන් 10000ක් ගෙවලා තියෙන්නේ. දැන් මෙතන කුරුණෑගල දිස්ත්‍රික්කේ මන්ත්‍රීතුමාලා ඉන්නවා. ඒගොල්ලෝ ළඟට ජනතාව එනවා. අපි දැක්කා අශෝක් අබේසිංහ ඇමතිතුමාගේ ඒ ගිහිල්ලා ඇමතිතුමාට විරෝධතාවය දක්වන විදිය. ඒ නිසා මම හිතන ඔබතුමාගේ කතාවකදී කිව්වනම් හොඳයි. මොකද මේ පොයින්ට් ඔෆ් ඔබ දීලා නැහැ තාම. ඒ නිසා මේ
ඔව් සංදීප් සමසිංහ මන්ත්‍රීතුමා
කතාව සම්පූර්ණයෙන්ම වැරදි. රඹුක්කනටත් අධිවේගී මාර්ගය සහ පිවිසුම් මාර්ගයක් එනවා. ඒ අයට වන්දි ගෙවාගෙන ගිහින් තියෙනවා. ඉතින් නෑ කියන්න බෑ, වන්දි ගෙවනවා.
ඔබතුමා කතා
කරයි බොහොමත්ම හොඳයි. රඹුක්කනට ඔබතුමා ඒ වන්දි ක්‍රමයේ ඇමතිතුමාගෙන් අරන් දීලා තියෙනවා නම් ගරු මන්ත්‍රීතුමනි, මම ඇමතිතුමාට යෝජනාවක් කරනවා. මෙන්න මේ සංදීප් මන්ත්‍රීතුමාව අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් විදිහට මේ හයිවේ එක සම්බන්ධයෙන් අපේ ගම්පහ සම්බන්ධීකරණ කමිටුවට එවන්න. මේ ජනතාවත් එක්ක මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න. එතුමා ඒ කරපු විදිය, කරලා දුන්න විදිය ලාභදායී විදිය පෙන්නලා දෙයි. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේ ජනතාවට කරුණාකරලා බාධා කරන්න එපා. මොකද මේ දැන් වෙලාව කොච්චරයි දෙනවද කියලා දන්නෙත් නැහැ. මේ දැවෙන ප්‍රශ්නයක් කතා කරන්න. ඒ නිසා පැහැදිලිවම මේ වැඩපිළිවෙල දැන් අවුරුදු 2.5කට වැඩි මේ ජනතාව මේ ගැටලුවෙන් පීඩා විඳින්නේ. ජනතාව මේ ගැටලුවත් එක්ක දැන් අවුරුදු දෙකහමාරකට වැඩි ඒ වගේම තව මේ මහාමාර්ග අමාත්‍යාංශය කරනවා නොහොමිනා වැඩක්. මොකද්ද ඒ නොහොමිනා වැඩේ? මේ මහාමාර්ග අමාත්‍යාංශය මේ වන්දි දීමට මේ තෝරාගත්තු ඉඩම් වලට ව්‍යවස්ථාපිත වන්දි පොලියක් දෙනවා කියලා මේ සාමාන්‍ය අගයක් එකතු කරනවා. එකතු කරපලා ආයේ නැවත රජයට ඒකෙන් 10%ක් ගන්නවා. දැන් මේ පාරවල් හදන්නේ ජනතාවගේ ඉඩම් ජනතාව කැමැත්තෙන් දීලාද? ජනතාව දැනගෙන හිටියද ජනතාවට මේ ඉඩම් දෙන්න වෙයි කියලා? නෑ, සදාචාරාත්මක අයිතියක් රජයකට තියෙන්න ඕන ගරු ඇමතිතුමනි, ජනතාවගෙන් ඉඩම ඉල්ලලා ගන්න. ජනතාවගෙන් ඉඩම ඉල්ලලා ගද්දී ජනතාවත් එක්ක මේක සාධාරණව සාකච්ඡාවට භාජනය වෙන්න ඕන. සාකච්ඡාවට භාජනවල ජනතාවට උපරිම සේවයක් වෙන්න ඕන. මේ පාසලකට දාගන්න බැරි දරුවෙක් වෙනුවෙන් ඒ දරුවට විශේෂ දෙයක් දෙන්න ඕන සම්බන්ධීකරණ කමිටුවල තීන්දුවක් අරගෙන ඒ දරුවව ඕනෑම පාසලකට බාර ගන්න කියලා. මේ පවුල් 5000 තුල උපරිම ඉඳී දරුවෝ 1000ක් ඉඳී. ඉතින් ඒ නිසා මේ කළ හැකි දෙයක්. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේ අද මේ සාධාරණේ ඇයි ආණ්ඩුව කරන්නේ නැත්තේ? අද ආණ්ඩුව අර තායිසේ සමාගම ගැන කතා කරනවා, ජපානයේ වෙන සමාගම් ගැන කතා කරනවා, ඇමතිවරයාට පතුරු යන්න චෝදනා කරනවා, මෙච්චර ගසා කනවා, මෙච්චර හම්බ කරනවා, මෙච්චර ලේකම්වරු ඉන්නවා, මෙච්චර කාර්ය මණ්ඩලයක් තියෙනවා කියලා ඇමතිතුමා නිදි වගේ එක අහගෙන ඉන්නවා. ඇමතිතුමා මොකුත් කියන්නේත් නැහැ. ඉතින් එහෙම වෙච්චාම මේක හරි ප්‍රශ්නයක්. ජනතාවගේ ප්‍රශ්න කවුද අහන්නේ? මේ ජනතාවගේ ප්‍රශ්න අහන්න ඇමතිවරයෙක්, අද අගමැතිවරයෙක්, ජනාධිපතිවරයෙක් රටේ නැද්ද? දැන් මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රශ්නේ, මේ තියෙන ගැටලුව අපි මෙච්චර කතා කරන්නේ, මේ අධිවේගී මාර්ගය හැදෙන එක හොඳයි, ඒක කුරුණෑගලින් රතනහාමුදුරුවෝ කියන විදිහට නැවතුණත් අපිට එකයි, ඒක කිරියල් ඇමතිතුමා කියන විදිහට දළදා වඳින්න නුවරට ගියත් අපිට හොඳයි. මේ අධිවේගී මාර්ග අද රටට ඕන. දැන් බලන්න අපි කටුනායකින් නැග්ගාම අපේ එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා ඉන්නවා අධිවේගී මාර්ගයට. දෙයිහාමුදුරනේ විනාඩි 10න් අපි පෑලියගොට එනවා. පෑලියගොට ආවට පස්සේ මේ පාර්ලිමේන්තුවට එන්න අපිට යනවා පැය එකහමාරක් යනවා. දැන් පිටත වටරවුම් පාර කෙරවල පිටිය යාකරන එක හැදිලා තිබුණා නම් මේ බත්තර මුල්ලට එන්න මහලකු වෙලාවක් කියන්නේ නැහැ. දැන් ඒක තාම මේ ආණ්ඩුවට හදා ගන්න බෑ. ඒකට වැඩපිළිවෙලක් නැහැ. ඉතින් මේ නිසා දවසෙන් දවස, පැයෙන් පැය, මාසෙන් මාසේ, අවුරුද්දෙන් අවුරුද්ද මේව පස්සට යනවා. මේ වන්දි දෙන්නේ නැති නිසා අද කුරුණෑගල ඉන්න ජනතාව, අද කෑගල්ලේ ඉන්න ජනතාව ඉඩම් වලින් ඉවත් වෙන්නේ නැති නිසා මේ ඉඩම් වලට ඒ කොන්ත්‍රාත්කරුවන්ට මේ වැඩේ කරන්න බෑ. ඉතින් ඒ නිසා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මෙන්න මේවා තමයි මේ වෙද්දි ඔබතුමාලා අධිවේගී මාර්ග වෙනුවෙන්, එදා නම් කිව්වේ 10% කිව්වා, මේ වගේ අධිවේගී මාර්ග හැදුවොත් මේක රත්තරන් වලින්ද ප්ලැටිනම් වලින්ද හදලා තියෙන්නේ කිව්වා, මෙච්චර වියදම් කරන අධිවේගී මාර්ග අපිට රට වටේ හදන්න පුළුවන් කිව්වා. දෙයිහාමුදුරනේ දැන් අවුරුදු දෙකහමාරක් 10% ලා නැහැ කියමුකෝ. 10% ලාට වෙච්ච දේ දැන් 20% ලා ඇවිල්ලාද මේක එතකොට වැඩ කෙරෙන්නේ නැත්තේ? 10% ලා නැත්තම් 20%ක් ගන්නා එකතු වෙලා මේ වැඩ කඩාකප්පල් කරනවාද? ඒ නිසා මං හිතන්නේ සභාපතිතුමා ඉන්නවා, අමාත්‍යංශ ලේකම්වරු ඉන්නවා, එතුමන්ලා මේ මාසෙකට දෙකකට සැරයක් ගම්පහ සම්බන්ධීකරණ කමිටුවට ඇවිල්ලා මේ දැවෙන ප්‍රශ්නේ විසඳන්න. සංදීප් මන්ත්‍රීතුමාගේ නම් ඔක්කොම ඒතර මේක රටේ ඇයි නීති දෙකක්? දැන් සංදීප් මන්ත්‍රීතුමාගේ කෑගල්ලේ කිසි ගැටලුවක් නැහැ, ඔක්කොන්ටම වන්දි දීලා. එතකොට කුරුණෑගල ඔක්කොන්ටම වන්දි දීලා. ඇයි එඩ්වඩ් ගුණසේකර මැතිතුමා ගම්පහයට වන්දි දෙන්නේ නැත්තේ? ඒක හරි අපරාධයක්. කෑගල්ලේ දෙනවා නම් එතකොට මහනුවර
ප්‍රදේශයට
දෙනවා නම් ඉතින් එතකොට
දැන් සමරසිංහ මැතිතුමා
සභාපතිතුමනි, මේක ක්‍රමවේදයකට ගෙවාගෙන යනවා. මෙතුමා මේ මගේ නම මේ පාවිච්චි කළ කෙනෙක්. අපේ රබුක්ක ප්‍රදේශය ගැන මම කිව්වේ මේ
ඔක පොයින්ට් ඔෆ් ඕඩර් ගන්න මේ ගරු මැතිතුමා.
පොයින්ට් ඔෆ් ඕඩර් ගන්න පොයින්ට් ඔෆ් ඕඩර් දන්නේ නැහැ, වාඩි වෙන්නකෝ.
කතා කරන්න
පොයින්ට් ඔෆ් ඕඩර් දන්නේ නැතුව කතා කරලා වැඩක් තියෙනවද? රීති ප්‍රශ්නයක් ගේනවා.
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
යෝජනා ගේන්න
එපා. ඔබතුමාට තව විනාඩි දෙකයි තියෙන්නේ.
ඒ නිසා නෑ, විනාඩි දෙකක් නෙමෙයි මූලාසනයේ මන්ත්‍රීතුමනි. දැන් අපේ කතිකයෝ නැතිකොට ඇයි දැන් මේ ආණ්ඩුවට
ගියේ? ඔබතුමාට විනාඩි 7ක් වැඩිපුර දීලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා. විනාඩි 7ක් දීලා දෙනවා, කරුණාකරලා ඉවර කරන්න කතාව විනාඩි දෙකකින්.
කියන්නේ මූලාසනයේ මන්ත්‍රීතුමනි, අපිට අපේ කතිකයන්ගේ සියලු යෝජනා මට දීලා තියෙනවා. ඉතින් මට කතා කරන්න දෙන්න මේක.
ගරු මන්ත්‍රීතුමා
ඉල්ලගත්තේ තනි කරලා ගහන්න එපා.
ගරු මන්ත්‍රීතුමා
මූලාසනයේ
මන්ත්‍රීතුමා ඔබතුමා මං කියන එක අහන්න පොඩ්ඩක්.
කියන්න.
අද දවසේ වැඩ කටයුතු ආරම්භ කරනකොට කාර්ක සභාව අවස්ථාවේ පැය භාගයක් විනාඩි 45ක් පරක්කුර තමයි පටන් ගන්න. ඒ නිසා තමයි අපිට කාලය අඩු කරන්න වෙලා තියෙන්නේ හැම කෙනාගේම. ඒ නිසා ඔබතුමාට විනාඩි 7ක් වැඩිපුර දීලා තියෙනවා. කරුණාකරලා තව විනාඩි 2කින් අවසන් කරන්න.
තව විනාඩි 2කින් අවසන් කරන්න බෑ මූලාසනයේ මන්ත්‍රීතුමනි. ආ හරි.
ඔව් ගුණසේකර මන්ත්‍රීතුමා.
අපේ හිතවත් ඉන්දිකානුරුද්ධ මන්ත්‍රීතුමා මාව මගේ නමත් එක්ක දැනුවත් කළා. ගම්පහ දිස්ත්‍රික්ක වන්දි නොදෙන්නේ නැහැ කියලා මම මේ ඉන්න නිලධාරිතුමාලාගෙනුත් තමතුමාගෙනුත් අහුව ගම්පහ දිස්ත්‍රික්ක වන්දි ඉතාම කඩිනමින් ලබා දෙනවා. ඔබතුමා ගිහින් කියන්න.
හරි බොහොමත්ම ස්තුතියි. ඔබතුමා මේක අපේ දියුලපිටියේ සම්බන්ධීකරණ කමිටුවට ඇවිල්ලා ඔබතුමා මම ජනතාව එකතු කරලා දෙන්නම්. ඒ ජනතාවට කතා කරලා කියන්න. එහෙම නැත්නම් ඔබතුමාට වේලාවක් තියෙනවා නම් දැන් මගේ විනාඩි දෙකෙන් ඉවර කරනවා කිව්වා. ඒ විනාඩි දෙකෙන් පස්සේ හරි ඔබතුමා මේ ගැන ඒ ජනතාවට කියන්න කියන එක මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඒ නිසා ඔව්
ගුණසේකර මන්ත්‍රීතුමා.
ඔව් මම කොහොමත් එනවා සංවර්ධන කමිටුවට මේ පාරේ කියන්න දැනට ඒක හොඳටම තහවුරුනා මේ ඔබතුමායි කතාවෙන් පස්සේ මේ නිලධාරිතුමන්ලා මේ සභාපතිතුමා ඒක ඉතාම කඩිනමින් ගෙවන බව කිව්වා.
හරි.
ගරු එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුවේ අද දවල් පවුලක් රණ්ඩු කරගත්තා. අපේ මහින්දානන්ද ඇමතිතුමා බොහොම අගේට කතාව කරගෙන ගියා. අර එතුමගේ ඥාති වෙන කෙනෙක් ඇවිල්ලා අර පෝක් වාර්තාවද මොන වාර්තාවද කිය කිය ඒ මොනවද මොකද්ද අඳුනාවත් එහෙම නෙමේ මන්ත්‍රීතුමනි. දැන් මම මේ කියන්නේ සත්‍ය තොරතුරු. මොකද මේ මම ඔබතුමා ඔබතුමාගේ මිනුවන්ගොඩ මං හිතන්නේ අයිති වෙන්නේ නැහැ, අධිවේගයට අහු වෙන්නේ නැහැ. මගේ දියුලපිටියේ ඉඩම් කට්ටි 300ක් යනවා. දියුල නැහැ ඔබතුමාගේ ගම දියුලපිටියේ. නමුත් මම කියන්නේ මම මේක ඒ ජනතාව එක්ක ඔබතුමත් ඉන්නවා මමත් ඉන්නවා අපි කියන දේ. එතකොට මිහිරිගම අහු වෙනවා මං හිතන්නේ ඉඩම් කට්ටි 1000ක් විතර. ඉතින් එතකොට මේ ජනතාව අපිට මේ දෙන ප්‍රශ්නේ ගේන්නේ මං හිතන්නේ නිලධාරි කියනවනම් මේක දීලා ඉවර කරලා හරි හොඳයි. නිලධාරි කියනවනම් නිලධාරි දීලා ඉවර වෙලා තියෙන්නේ අර ගැටළු නැති කුඹුරු ඉඩම් වලට ඒ වන්දිය දෙන එක කටයුත්ත එතුමාලා කරලා තියෙනවා. ඒකට බොහොම ස්තුතියි. හැබැයි අර වාසභූමි තියෙන, ගෙවල් තියෙන, ඒ පන්සල් තියෙන විහාර ඒ තැන් වලට ඒ වන්දි ලැබිලා නැහැ. ඒ නිසා මම තව විනාඩි දෙකෙන් අවසන් කරන්න මේ ඇයි බැරිද? මොකද්ද ප්‍රශ්නේ?
ඔබතුමා කතා කරලා අවසන් කරන්න.
විනාඩි දෙකෙන් අවසන් කරන්න. ඒ නිසා මේ නෑ මෙහෙමයි 50ක් හිටියත් මම තනියම ඉන්නේ. මට ඒකේ ප්‍රශ්නයක් නෑ. ඔබතුමාලා ගාල්ලේ ඇති වෙච්ච ප්‍රශ්නේ විසඳ ගන්න ගිහිල්ලා ගාල්ලේ ඒක විසඳ ගන්න. ඉතින් ඒ නිසා මම මේ කතා කරගෙන ආවේ මෙන්න මේ ගැටලු ටික. දැන් මේ ගැටලු ටික දැන් මේ පළදාව තියෙන ඉඩම්වල පොල් ඉඩම් විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කේ ගත්තාම කුරුණෑගල අත්තනගල්ල විශාල විදිහට දියුල පිටියේ පොල් ඉඩම් තියෙනවා. මේ පොල් අක්කරයකට රුපියල් 90000යි ගෙවන්නේ. එතන පොල් අක්කරයක පොල් ඉඳවනවා පැල 75ක් 77ක් විතර. පැල 77ක් ඉඳපුවාම ඒ අද විශාල පොල් ගහක් සාමාන්‍ය රුපියල් 5000ක් 6000ක් වෙනවා. අයියෝ පොල් ගහකට හම්බෙන්නේ රුපියල් 1000යි. ඉතින් ඇයි මේ හතර ගුණයක් දෙනවා කිව්වා නම් 10000ක් විතර දෙන්න ඕන එකෙන් අඩුම තරමේ 3000ක් දෙන්නකෝ. මේ මගේ නම් එක ඉඩමක්වත් යන්නේ නැහැ. හැබැයි ආණ්ඩුව නියෝජනය කරන මෙතන ඉන්න ප්‍රධානින්ගේ ඉඩම් වලට ලොකු ගණන් වලින් හම්බෙලා තියෙනවා. මේ සභාවේ ප්‍රධානින්ගේ ඉඩම් වල ඥාතින්ගේ ඉඩම් වලට ඒ වගේම ඒ පැලැන්තියට විශාල විදියට මේ දෙබිඩි පිළිවෙත ක්‍රියාත්මක කරන්න එපා. ඒ නිසා ඔබතුමාලා මහ බැංකුවෙන් මොනවා කරගත්තත්, භාණ්ඩාගාරයෙන් මොනවා ගත්තත්, ලියලා දුන්න කට උත්තර වලට ගිහිලා උත්තර බැන්දත්, ඒවා අපි ස්වේච්ඡාවෙන් ගියේ කියලා රටට කියන්න හැදුවත්, තරුණ පිරිසට දෙන්නේ මේවයි කියලා කියන්න හැදුවත්, මොන දේවල් කෙරුවත්, මොන විජ්ජාවල් කෙරුවත් මේ ජනතාව තුල පාරක් හදද්දිවත් දෙන වන්දිය ලබා දෙන්නේ නැති නිසා
අවසන් කරන්න මන්දුම
පිළිකුලක් තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා කරුණා කරලා අපේ ඇමතිතුමා, ඒ වගේම ගරු මන්ත්‍රීතුමා, එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා, ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා එකතු වෙලා හරි මේ ප්‍රශ්න වෙනුවෙන් මේ දියුල පිටිය මිහිරිගම අත්තනගල්ල තියෙන අපේ ගරු කතානායකතුමා ඉන්නවා. එතුමගේ මූලිකත්වය අරගෙන මේ නිලධාරී ටික ගෙනල්ලා මම ප්‍රශ්න ටික ගේන්නම්. ජනතාව ගේන්නේ නැහැ.
ආණ්ඩු
බයයි ජනතාව වෙනවට. ජනතාව ගේන්නේ නැහැ. ප්‍රශ්න ටික විතරක් ගේන්නම්. මට ඒකට උත්තර ලබා දෙන්න කියන කාරුණික ඉල්ලීම කරමින් අවස්ථාව දුන්නට බොහොමත්ම ස්තුතිවන්ත වෙන්නේ. බොහොම ස්තුති.
ගරු විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5යි.
ලාසනේ ගරු කාරක සභා සභාපතිතුමනි, මම ඉතාමත් සතුටු වෙනවා අද විශේෂයෙන්ම උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍යාංශයත්, නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයත් යටතේ විනාඩි කීපයක් ඔබතුමා ලබා දීම ගැන. මහා වැස්සක් වැහැලා පෑයුවා වගේ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා දන්නේ නැහැ අධිවේගී මාර්ගයන් හදන ක්‍රමය හා ඒ සඳහා යන කාලය. මම දන්නවා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, 1995 තමයි දකුණු අධිවේගී මාර්ගයට මුල්ගල තිබ්බේ. හැබැයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු ඇවිල්ල රනිල් වික්‍රමසිංහ මැතිතුමා කාලේ, මාරපන ඇමතිතුමා කාලේ, ගරු අගමැතිතුමා කාලේ, වජිර අබේවර්ධන මැතිතුමාලා ගිහිල්ලා තමයි 2002 එකට මුල්ගල තිබ්බේ. පටන් ගන්නම ගිහිල්ලා තිබුණ අවුරුදු 7-8කට ආසන්න කාලයක්. ඊට පස්සේ තව අවුරුදු 6ක් ගිහිල්ලා තිබුණා මේක අවසන් කරන්න. ඒ නිසා මෙතුමල්ල කියන විදිහට මේ දියුල පිටියක් බදාගෙන ඊතර විතරක් නෙමෙයි විශාල ප්‍රමාණයක ඉඩම් වලට වන්දි දෙවනකොට, ඒව ලාෆ් කමිටු වලට යනකොට, ඒවට පිලිසුන්ගේ කැමැත්ත ගන්නකොට ඕකට කාලයක් යනවා. මට ඒක ගැන කියන්න බෑ, ඒකට වෙනම විවාදයක් තියෙන්නට ඕන. අපි අධිවේගී මාර්ගය ගැන පහුගිය දවස්වල ඉතාමත් පැහැදිලිව කතා කරා. ඒකට උත්තර දෙන්න නෙමෙයි යෝජනාව දාපු අනුර දිසානායක මැතිතුමාලවත් එදා යෝජනාව අවසන් වෙනකන් හිටියේ නැද එතුමත් යනවා කාලය පිළිබඳ කතා කරනවා. ඒ වගේම අපි පැහැදිලිව කියන්නට ඕන ගරු උසස් අධ්‍යාපන අමාත්‍යතුමා දකුණට කරපු සේවය ගත්තම ඉතිහාසයේ මෙතුමල්ලා කතා කරනවා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් පස්සේ ගාල්ල වෛද්‍ය පීඨයට දහස මහල් ගොඩනැගිල්ලක් හදලා දුන්නේ පළවෙනි වතාවට තමුන්නාංශයෙන් ගරු අගමැතිතුමාගේ නායකත්වයෙන් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් කයිවාරු ගහන බොරුවට අධිවේගී මාර්ග ගැන කතා කරනවා මතක තියාගන්න ඕන. ඒ නිසා ඒ විතරක් නෙමෙයි අපි දන්නවා රෝහල ගත්තත් ඒ සියල්ල මහාචාර්ය ඒකකයක් මිලියන 500ක් එක්ක පටන් ගත්තේ පළවෙනි වතාවට. වෛද්‍ය පීඨ පටන්ගෙන අවුරුදු 35ක් විතර වෙනවා බැරි වුණ මහාචාර්ය ඒකකයක් තියන්න කරාපිටිය ශික්ෂණ රෝගේ රෝහලේ. ඒ සඳහා මිලියන 500ක් මා හිතන වියදම් කළා පටන්ගෙන තිබෙනවා. ඒ විදියට නෙමෙයි නාවික හමුදා විශේෂයෙන්ම නාවික යාන්ත්‍රික ඉංජිනේරු පාඨමාලාව ඒ ශිල්පය ඉගෙන ගන්නට පුළුවන් අවස්ථා ලබන වසරේ ඉඳලා එනවා. ඒ සඳහාත් මෙතුමල්ලා විශාල මුදලක් මිලියන 5000කට ආසන්න මුදලක් වැය කරලා තිනවා ඒ උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ. විශේෂයෙන්ම කියන්නට ඕන ඒ පීඨ හදන වගේම මම ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මොකද මම එදා 2015 ජනවාරි 8 වෙනිදා මේ රට ජනාධිපතිතුමාගේ යටතට පත් වෙනකොට අගමැතිතුමා අගමැති වෙනකොට දින 56ක් තිස්සේ සම සෞඛ්‍ය වෛද්‍ය සිසුන් ඒ මෙඩිකල් කොලෙජ් එක ළඟ නැත්තම් වෛද්‍ය පීඨේ දොරකඩ ළඟ අට්ටාලයක් ගහගෙන හිටියා.
ඔබතුමාට තව විනාඩි 2යි තියෙන්නේ.
මම ඒ සඳහා අවශ්‍ය කටයුතු කළා. ඔබතුමාගේත් ගරු අගමැතිතුමාගේත් මූලිකත්වය අරගෙන ඉඩම් ලබා දීලා තිබෙනවා. ඒ ළමයි තැඹිලි වතුර වීදුරුවක්වත් නොබි කෙලින්ම අයින් වෙලා අද ඒකට සහයෝගය පළ කරලා තිනවා. ඒකට මිලියන 3000ක් යනවා. කරුණාකරලා අඩු ගානේ මිලියන 1000ක්වත් ලබා දෙන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා. ඒ විතරක් නෙමෙයි අද බලන්නට අපි විශේෂයෙන්ම සදහන් කරන්නට ඕන මහා මාර්ග ශේත්‍රය ගත්තත් මගේ ආසනේ විතරක් මම එතන ඉන්නවා. චන්දිම වීරක්කොඩි මැතිතුමා, බන්දුල්ලාල් බණ්ඩාරිගොඩ මැතිතුමා ඉන්නවා. කරාපිටිය ප්‍රදේශයේ කොහොමද තිබුණේ මිලියන 600ක් වියදම් කළ සම්පූර්ණයෙන්ම එය වැඩි දියුණු කර විතරක් නෙමෙයි ලක්ෂ 16000ක මුදල් මගේ ආසනය තුල විතරක් ලබා දීලා තිනවා. මහා මාර්ග මැතිතුමාට පින් සිද්ධ වෙන්න අද පවු නැතුව අද පින් කිය මිනිස්සු යනවා මේ පාරවල් වල. එතනින් අපි නැවතුනේ නෑ. විශේෂයෙන්ම මාර්ග සංවර්ධන ව්‍යාපෘති යටතේ අයි රෝඩ් ප්‍රොජෙක්ට් එකත් සමහර කොටස්වල විතරයි. අර ඊබට් කියන සමාගමක් තමයි මේක ඉතාමත්ම නරක විදියට මේ බංකොලොත් කණ්ඩ මේ බංකොලොත් මහිතන සමාගමක් ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මේ සමාගම අයින් කරොත් සමහර වෙලාවට මේ පාරවල් ටික හැදෙයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඊට අමතරව වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ අපි විශේෂයෙන්ම කාරණා කීපයක් සඳහන් කරන්නට ඕන. ඒකෙදි
දැන් කාලය අවසන්යි මන්ත්‍රීතුමා,
ටිකක් දෙන්න මට. ඒක දෙයක් සාගර විශ්වවිද්‍යාලයක් හදන්නට චන්දින් වීරක්කොඩි මැතිතුමා කටයුතු කරන මගේ ආසනය තුල මම අපි ස්තුතිවන්ත වෙනවා. ඒ සදා ඉඩම් ටික කඩිනමින් බෙන් කරන්නට ඕන. ඒකම NSBM නැත්නම් හරිත විශ්වවිද්‍යාලය පිළිබඳ අපි කියන්නට ඕන. 9000කට ආසන්න දරුවන් පිරිසකට රැකවරණය දෙනවා. හොඳ පරිපාලනයක් යටතේ ඉතාමත් සාධාරණ මිලට උපාධියක් ලබා ගන්න පුළුවන්. ඉතාමත්ම මං හිතනවා ජනප්‍රිය ආයතනයක් බවට පත් වෙලා තිනවා. 3500ක් වසරකට ඇතුළත් වෙන මේ ආයතනය
අවසන් කරන්න
කටයුතු කරන්න. ඒ සඳහා විශේෂයෙන් මේ උපකල්පතුමා ප්‍රමුඛ එම ඒ අයටත් ඒ වගේම ගරු අමාත්‍යතුමාගේ ලේකම්තුමා අපේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා එක්කම මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා ඒ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ප්‍රමුඛ සියලු දෙනාටත් දකුණු පළාතේ පළාත් අධ්‍යක්ෂකතුමා ගාල්ල දිස්ත්‍රික් ඉංජිනේරුවන් හැටියට හැම දිනාටමත් ඒ කාර්ය මණ්ඩලයට මා ස්තුතිවන්ත වෙනි.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ගරු ආශිව මාරසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5යි. ඊට පෙර ගරු එඩ්වඩ් ගුණසේකර මැතිතුමා මුලසෙන්ට පැමිණෙයි.
මන්ත්‍රීතුමනි අද පැවැත්වෙන ඉතාමත් වැදගත් විවාදේ මම හිතන්නේ විනාඩි 5ක්නේ විනාඩි 50ක්ද අවශ්‍ය වෙනවා නමුත් කාලේ ගැන කල්පනා කරලා විනාඩි 5කට සීමා කරගන්න වෙනවා ඔබතුමාට පුළුවන් උපරිම විලාප කාලය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා
විනාඩි 5 ඇතුළේ පුළුවන් තරම් කතා කරන්න
විශේෂයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ගැන කතා කරන්න කැමතියි මේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වාර අයවැයෙන් මම හිතන්නේ 171 සිට 184 දක්වා යෝජනා 13ක් තියෙනවා සමස්ත අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල මිලියන 356කට වැඩි බිලියන සමාන බිලියන 356කට වැඩි ඒ කියන්නේ සම්පූර්ණ අයවැයෙන් 12% විතර ප්‍රමාණයක් අපි වියදම් කරන්නේ අධ්‍යාපනයට සහ උසස් අධ්‍යාපනයට ඒ යටතේ අපිට උසස් අධ්‍යාපනය සඳහා විශාල මුදලක් මෙවර වෙන් කරන්න ලැබිලා තියෙනවා විද්‍යා අලුතෙන් වෛද්‍ය පීඨ 3ක් තාක්ෂණ පීඨ 7ක් රක්ෂණ ක්‍රමයක් මම හිතන්නේ අපි ඇමෙත්තුමත් මේ ගැන කතා කරා මේ ආදී වශයෙන් විශාල වැඩ කටයුතු රාශියක් සිද්ධ වෙනවා ඒ වගේම ගරු ඇමෙත්තුමනි අපි උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ ගත්තාම රජයේ විශ්වවිද්‍යාල වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන අපි කතා කරනවා අපිට පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා ප්‍රතිපත්තියක් තියෙනවා ප්‍රමිතියක් ඇති ආයතන අපි බිහි කරගත යුතු වෙනවා ඒ නිසා සුවිශේෂී කාර්යභාරයක් අපි ඉෂ්ට කරගත වෙනවා ඉදිරි කාලෙදී දැන් විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය සඳහා ආංශික අධීක්ෂණ කාර්ක සභා අනුකමිටුවේ අපි සැලසුම් කරගෙන යනවා මේ යෝජනා 13ම ක්‍රියාත්මක ආකාරය ඔබතුමාට සහයෝගය ලබා දෙමින් අනිවාර්යෙන් ලබන අවුරුද්දේ ඒක කාරණේ ඉෂ්ට කරගන්න සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න අවශ්‍ය අනපනත් ටික ඉක්මනට හදලා දෙන්න පාස් කරලා දෙන්න පාර්ලිමේන්තුවට අවශ්‍ය සියලුම කාරණා ටික කරලා දෙන්න ඒක තමයි මේ අපි ආංශික අධීක්ෂණ කාර්ක සභා ක්‍රමයේ යටතේ බලාපොරොත්තු වෙන කාරණයක් ඉතින් යෝජනා කීපයක් කරන්න කැමති එකක් තමයි මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අපි ගිය අවුරුද්දෙත් මේ යෝජනාව කරා මේ අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ පරීක්ෂණ කරන විශ්වවිද්‍යාල පද්ධතියක් බවට පත් විය යුතුයි රජ විශ්වවිද්‍යාල වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල. ඒ නිසා අපි ගිය අවුරුද්දෙත් යෝජනා කරා අපේ මේ විශ්වවිද්‍යාල පෑ 24 වැඩ කරන විශ්වවිද්‍යාල බවට පරිවර්තනය විය යුතුයි ලෝකයේ අනිත් විශ්වවිද්‍යාල වගේ. මම එක උදාහරණයකට ගන්නම් මම කලිනුත් මේ ගැන කතා කරලා තිනවා පේරාදෙණිය විශ්වවිද්‍යාල දැන්ට ඉන්නේ සියලුම උපාධි පාඨමාලාව 20000 කතර පිරිසක් අක්කර 1200ක ප්‍රමාණයක් විතර තියෙනවා. ඉතින් මේ අක්කර ප්‍රමාණයක හරියට සංසන්දනය කරොත් ලෝකේ වෙනත් රටක තිබුණා නම් මේක 50000 කතර ශිෂ්‍යෝ ඉන්න විශ්වවිද්‍යාලයක් බවට පත් වෙලා ඉවරයි. ඒ නිසා මේ ගැන අපි අවධානය යොමු කරන්න ඕන විශේෂයෙන් මේ ගැන පෙරදින විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරු දිරිගන්නන්න ඕන. මොකද සමහර අධ්‍යනාංශවල තියෙන දේශන ශාලා දවසකට පැයකට වඩා පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් පැය 23ක්ම නිකම්ම වහලා දාලා තියෙනවා. අපි මේ ගැන අවධානය යොමු කරොත් අපිට මේ තියෙන පහසුකම් ටික පැය 24ක් ඇතුළත කලමනාකාරීත්වය හරියට කරගත්තොත් අපිට පුළුවන් වෙනවා ඩබල් බැචස් ගන්න. ඒ කියන්නේ 20000ක ප්‍රමාණය 40000ක් 50000ක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් අපිට 2020 වෙනකම්. අපි එවැනි අභියෝග අපි ඉටු කරගත යුතුයි රජයේ විශ්වවිද්‍යාල වගේම. ඒ වගේම රජයේ විශ්වවිද්‍යාල වගේම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයේ රජයේ පිළිගත් 16ක් තියෙනවා. තව විශාල ප්‍රමාණයක් 21ක් විතර අයිදුම් පත්‍ර නිකුත් කරලා තියෙයි. අයිදුම් පත්‍ර අයිදුම් කරලා තියෙනවා විශ්වවිද්‍යාල තත්ත්වයේ ලබා ගන්න. නමුත් 21ක්ම අවශ්‍යද කියන ප්‍රශ්නේ වෙනම අපි සාකච්ඡා කළ යුතු වෙනවා. නමුත් අපි දැනට ලබා දීලා තියෙන මේ පෞද්ගලික අංශේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වලට උදාහරණයක් මෙතන කතා කරා විජේපාල හෙටියාරච්චි මන්ත්‍රීතුමා NSBM එක ගැන. NSBM හරිත සරසවිය ළමයි 10000කට විතර ශිෂ්‍ය හැටියට ඉන්න පුළුවන් විශ්වවිද්‍යාලයක්. අපි එක යෝජනාවක් කරන්න කැමති ගරු උසස් අධ්‍යාපන ඇමතුමනි මේ විශ්වවිද්‍යාලවලට විශ්වවිද්‍යාල කියන නම ලබා දිය යුතුයි. මොකද පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ඉන්ස්ටිටියුට් කියන නමෙන් අන්තර්ජාතික රාමුව තුළ විශ්වවිද්‍යාල වර්ගීකරණයේදී තාමත් පහළ තැනකට වැටෙන්නේ. ඒ නිසා මෙවැනි උදාහරණයකට NSBM වගේ ඒ වගේ නොයෙකුත් පෞද්ගලික හා රජයේ හා අනුබද්ධ විශ්වවිද්‍යාල තියෙනවා. විශ්වවිද්‍යාල කියන නාමය ලැබිලා නැහැ. ඒ නිසා මෙවැනි නිර්ණායක අපි හඳුනා ගන්න උදාහරණයකට අවම වශයෙන් ළමයි 2000කට වැඩියෙන් ඉන්න මෙවැනි පෞද්ගලික විශ්වවිද්‍යාලවල විශ්වවිද්‍යාල කියන නාමය ලබා දුන්නොත් මීට වඩා අන්තර්ජාතිකව මේ ගැන තරඟ කරන්න හැකියාවක් ලැබෙනවා. එහෙම වුණොත් මීට වඩා ශිෂ්‍ය පරපුර තව තවත් දියුණු මට්ටමකට පරීක්ෂණ කරන මට්ටමකට ලබා දිය හැකි වෙනවා. ඒ වගේ එවැනි සමහර අපි දැක්ක සමහර පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වලින් ආචාර්ය උපාධිය පව පටන් ගන්න පරීක්ෂණ පටන් ගන්න තැනකට යොමු වෙලා තියෙනවා. මේවා ඉතාමත් ඇගෙයීමකට ලක් යුතු කාරණා. ඉතින් මෙවැනි අන්තර්ජාතික වෙනත් විශ්වවිද්‍යාලයක බද්ධ වෙලා කරන කාර්යයන් වලට අපි අත දිය යුතු වෙනවා. එහෙම නැති වුණොත් වෙන්නේ අපිට මට තව විනාඩියක් දෙන්න. එහෙම නැති වුණොත් වෙන්නේ මේ රටේ උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ දිනු කරලා අපි නොලෙජ් ඉකොනොමි එකකට යනවා නම් ලෝකයේ හොඳම වැඩිම වැඩි ආදායමක් වෙන රටක් හැටියට යන ඉතාමත් හොඳම ක්‍රමයක් තමයි අපි නොලෙජ් හබ් එකක් හදාගන්න එක. ඉතින් මේකට මම හිතන්නේ උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ ඔබතුමාගේ ලොකු විෂන් එකක් තියෙනවා. අගමැතිතුමාගේ විෂන් එකේ පෙරදැරිව. ඒ නිසා මේ ආකාරයෙන් ඔබතුමාට මේ ගැන කල්පනා කරලා තවදුරටත් තව එකක් තමයි දැන් සමහර මේ විශ්වවිද්‍යාල පාඨමාලා දැන් උසස් අධ්‍යාපන ආයතන සඳහා දෙන විශ්වවිද්‍යාල පාඨමාලා වර්ගීකරණය කිරීම වගේම ඇගෙයීම සඳහා සමහර පාඨමාලා ඇගෙයීමට අවුරුදු 3ක් විතර ගත වෙනවා. එතකොට මේ අවුරුදු 3 ගත වෙනකොට මේ පාඨමාලා වියල් පැන ගිහිල්ලා ඉවරයි. ඒ නිසා මේ ක්‍රමයන් සඳහා ප්‍රමිතිගත ට්‍රාන්ස්පරන්සි සිස්ටම් එකකට ඕනෑම පාඨමාලාවක් ඉල්ලුම් කරනවා නම් මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ නිර්ණායක තියනවා නම් මේ පාඨමාලා කර යුතු වෙනවා. ඒ උදාහරණයකට IT ශාස්ත්‍රයේ රැකියා 18,000 කට විතර උපාධිධාරීන් අවශ්‍ය අද එච්චර ප්‍රමාණයක් බිහි වෙන්නේ නැහැ. ඒ වගේම අපි දැක්ක ජපානයේ ඉල්ලලා තිබුණා 1,03,000 2020 වෙනකොට IT උපාධිධාරීන් ලෝකේ වෙනත් රටවල IT උපාධිධාරීන් ලබා ගන්න. ඉතින් අපි මේ වගේව ටාගට් කරොත් NSDM මේ වගේ ආදී විශ්වවිද්‍යාල ටාගට් කරොත් මෙවැනි විදේශීය ශිෂ්‍යෝ අපි ඇතුල් කරගන්නා වගේම අපේ ශිෂ්‍යෝ විදේශීය රැකියාව සඳහා යොමු කරන ටාගට්ස් වලට ගියොත් අපිට හැකියාවක්
ලැබෙන
ක්‍රමයකට හැටියට ලබා
ගන්න. ඉතින්
මේ කාරණා ගොඩක් තියෙනවා. මට ලබා දුන්න පුංචි කාලෙන් උපරිම ප්‍රයෝජන ගත්ත කියලා හිතනවා. තවත්
වෙලා හොඳයි. හුඟක් ප්‍රයෝජන ගත්තා.
මම කතා කරන විශේෂයෙන් ඔබතුමා නැවතත් අපි උසස් අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාර්යක සභාව හරහා මේ සියලු කාරණාවලදී ඔබතුමාගේ දර්ශනය ඔස්සේ යමින් ඔබතුමාට සම්පූර්ණ සහයෝගය ලබා දීලා උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළටම නගසවා තමයි අපි කටයුතු කරන බව සඳහන්
කරනවා. හොඳයි. මොහොතේ